එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක ආහාර වැඩසටහනට අනුව ලෝපුරා සාගින්නෙන් එහෙමත් නැත්නම් ආහාර හිඟයෙන් පෙළෙන ඉතාමත් සැලකිය යුතු පිරිසක් සිටින බව සඳහන් මොවුන්ගේ කුසගිනි නිවන්නට අවශ්‍ය ආහාර ලබා දීමේදී ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මේ සඳහා යම්කිසි ආකාරයක විසඳුමක් යෝජනා කරමින් යම්කිසි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙක් සමගින් අද වැඩසටහනෙන් අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ඔහු තිලක් දිසානායක. වසර 30කට අධික කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කළ දැන් ඔහු ශ්‍රී ලංකාවේ සිටින්නේ. බොයින් සමාගම වැනි ගුවන් යානා නිපදවන සමාගමකටත් ඔහු වසර 12කට ආසන්න කාලයක් ඔහුගේ සේවය ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. මේ කතා බහට අපි ශ්‍රී ලංකාවේ සිට මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා තිලක් දිසානායක. තිලක් අයබෝන්.
අයබෝන් සංජය.
තිලක් අපි පළමුවෙන්ම දැනගන්නට කැමති මේ දැන් මේ ඔබ විසින් අතගහලා තියෙන රොබොටික් එයා කාගෝ නෙට්වර්ක් කියන මේ ඩ්‍රෝන් යොදාගෙන ක්‍රියාත්මක කරන මේ ප්‍රවාහන ජාලය නිර්මාණය කිරීමට හේතුපාදක වුණු කරුණු කාරණා මොනවද? අපි පළමුවෙන් මේ පිළිබඳව ඔබගෙන් තොරතුරු දැනගන්නට කැමතියි.
ඇත්තටම සංජය මේ අදහස පටන් ගත්තේ 2010 අගෝස්තු මාසේ රේ විජේවර්ධන විද්‍යාජෝති රේ විජේවර්ධනගේ අවසන් කටයුතු ඒ අවස්ථාවේ වුණා. මම පොඩි කාලේ ඉඳලා මේ තුමා මගේ රෝල් මොඩල් කෙනෙක් ඒවියේෂන් ගැන. එතුමාගේ නෙෆ්යු තමයි මගේ නිසාකඩිමල් කියලා හොඳ යාළුවෙක්. ඉතින් ඇවිල්ලා මට කියනවා මාමා කරන එක එක වැඩ. ඉතින් මං පොඩි කාලේ ඉඳලා අහස යන්ත්‍රවලට ආදරයක් තිබුණා. නමුත් හිතුවේ නෑ ලාංකිකයන්ටත් මේ වගේ දෙයකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා එතුමා හොඳ ඉන්ස්පිරේෂන් එකක් මට. ඉතින් මම සාමාන්‍යයෙන් ඔය මේ කවුරු හරි නැති වුණාට පස්සේ පත්‍රයකට ලියුමක් ලියනවානේ. ඉතින් මං හිතුවා ලියුම ලියනවට වැඩිය හොඳයි. එතුමාගේ මේ තිබුණ ආදරයක් ක්ෂේත්‍ර දෙකකට. එකක් කෘෂිකර්මය. ඒක තමයි අර ලෑන්ඩ් මාස්ටර් කියන ට්‍රැක්ටර් එකත් එතුමා තමයි නිර්මාණය කෙරුවේ. ඒකයි එතුමා ගුවන් යානාවලට ලොකු ආදරයක් තිබුණා. ඉතින් මම බැලුවා කොහොමද මේ දෙක සම්බන්ධ කරලා මේ වර්ල්ඩ් හංගර් කියන ප්‍රශ්නෙට සොලූෂන් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක තමයි එතනින් තමයි මේ අදහස පටන් ගත්තේ.
හොඳයි, අපිට කියන්නකෝ විස්තර තිලක්. මේ රොබොටික් එයා කාගෝ නෙට්වර්ක් කියලා කියන්නේ මොකක්ද? අපේ සාමාන්‍ය අසන්නන්ට තේරෙන විදිහට මේක පොඩ්ඩක් පැහැදිලි කළොත්.
අතරම මේකේ කොටස් පහක් තියෙනවා. පළවෙනි කොටස තමයි ගුවන් යානයක්. ඉතින් මේ ගුවන් යානය සම්පූර්ණයෙන්ම රොබොටික් ෆුලි ඔටෝමේටඩ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ගුවන් යානය කිලෝග්‍රෑම් 300ක් විතර කිලෝග්‍රෑම් 20ක භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. පැයකට කිලෝමීටර් 200ක් විතර වේගයකින් යනවා. ඉතින් අදහස තියෙන්නේ රට පුරාම මේක හිතන්නකෝ මේ අහසේ පාරවල් වගේ දාලා තියෙන රේල් පාරවල් වගේ, ඒ රේල් පාරවල් වල තමයි මේ ගුවන් යානය පියාසර කරන්නේ. දෙවැනි කොටස තමයි පියාසර කරන්න අහසේ පාරවල් වගේ තියෙන රේල් පාරවල් වගේ. මේවට විශේෂයෙන්ම නිර්මාණය කරපු ගුවන් තොටුපළවලුත් තියෙනවා. මේ ගුවන් යානය ඇත්තටම වර්ටිකල් ටේක් ඔෆ් ඇන් ලෑන්ඩින් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ තිරස දිශාවට තමයි ගුවන් ගත කරන්නේ. ඊට පස්සේ ඒක මේ පියාසර කරන්නේ තිරස දිශාවට. ඊට පස්සේ ආයෙත් ගොඩ බස්සන් දෙනකොට ආයෙත් තිරස දිශාවට තමයි පහළට එන්නේ. ඉතින් ඒ හින්දා මේකට ඕනේ මීටර් 5ක විස්කම්බේ තියෙන ලෑන්ඩින් පැඩ් එකක් විතරයි ඕනේ. අර මේ දිග රන්වේ සෝන් නැහැ. අනිත් එක මේ එයා ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එකක් RTMS කියලා. ඒ කියන්නේ අතරම බැලුවොත් එහෙම මේ මේක පාලනය කරන්න පද්ධතියක් තියෙනවා. ඒකෙන් ඔය අදහස තියෙන්නේ මේ 10,000 ගණන් එක සැරේට මේකේ ගුවන්ගත කරලා මේ හැප්පෙන්නේ නැති විදිහකට මේවා යවන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට පස්වෙනි කොටස තියෙන්නේ ගුවන් සමාගමක්. ඒ කියන්නේ මේ ගුවන් සමාගම අයිති මේ මේ අහස්‍යන්ත්‍රා. දැන් මේ අහස්‍යන්ත්‍රාව හරි සුළු මුදලකට අපි බලන්නේ මේක නිෂ්පාදනය කරන්න ඇමරිකන් ඩොලර් 20,000ක් විතර. අත වශයෙන් බැලුවොත් එහෙම මේකට සමාන දැන් ගන්න පුළුවන් අනිත් දේවල් ඕවා ඇත්තටම බැලුවොත් එහෙම 10 ගුණයක් 20 ගුණයක් විතර වෙනවා. ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් අඩු මිලකට මේවා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න.
දැන් මේක මේකේ දැන් මේකේ අන්තිම ස්ටේජ් එකට ආවා. මෙහෙමත් නැත්නම් අවසන් පියවරට ආවහම මේ පිට රටක හෝ විදේශ රටක මේ ආහාර අවශ්‍යතාවය ඇති කෙනෙකුට ආහාර ප්‍රවාහනය කිරීම කියන කාරණය සඳහා මේ යොදා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
එතකොට වෙන්නේ ඒ කාලේ වෙනකොට දැන් ඕක අපි අරමුදල් ලබාගෙන මේ ව්‍යාපෘතිය පටන් ගත්තම මේ මේ අවුරුද්දේ ඒක තමයි අදහස. ඊට පස්සේ අවුරුදු 3-4ක් විතර යනවා මේක අනුමතය කරලා සර්ටිෆයි කරලා එයාලයින් එකක් ගුවන් සමාගමක් ඔපරේට් කරන්න. ඊට පස්සේ අපි බලන්නේ කෙලින්ම ගොවියගේ තැනට යන්න ඊට වැඩිය ලොකු ගුවන් යානයක් හදලා ඇවිල්ලා එතනින් අර පළදාව අරන් යන්න මාකට් එකට කෙලින්ම. ඒකයි අදහස එන් පොයින්ට් එකේ. ඉතින් දැන් අපි පටන් ගන්නෙ පොඩි ගුවන් යානයක් අරගෙන මේ කොන්සෙප්ට් එක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න හදන. එතකොට මිනිසුන්ට කොන්ෆිඩෙන්ස් එකක් එනවා, සංජය මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් අර එන් පොයින්ට් විෂන් එකේ සංජය අදහස තියෙන්නේ අර ගොවියෙකුගේ මේ කුඹුරට නැත්තම් වගා කරන තැනට ගිහිල්ලා එළවලු ක්‍රේට් 20ක් කිලෝග්‍රෑම් 250ක පේලෝඩ් එකක් අරගෙන ඊට පස්සේ ඒක මාකට් එකට ගෙනියන්නයි එන් පොයින්ට් විෂන් එක. ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් ඔය මේ දුර පළාත්වල ගොවිකම් කරන කට්ටිය ඒගොල්ලන්ගේ පළදාව දැන් හුඟාක් දැන් අතරම බැලුවොත් එහෙම ලංකාවේ වුණත් මේ නුවරඑළිය හදන දේවල් දමුල්ලට යවලා දමුල්ලෙන් අපහු කොළඹට යවලා තමයි අන්තිමට මේ සුපර් මාකට් එකට නැත්තම් මේ පොළකට එන්නේ. ඉතින් ඒක හින්දා 30%-40% විතර නාස්ති වෙනවා. ඉතින් අපි බලන්නේ අර ඩිරෙක්ට් කෙලින්ම පුළුවන් තරම් මේ වේගවත් විදිහකට අර පළදාව හාවස් කරපු ගමන්ම මාකට් එකට ගේන්න.
හොඳයි තිලක්, දැන් මේ කාරණය විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය නිර්මාණය කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී මේ වන විට ඔබට ඔබ සමග එක්වති කණ්ඩායම පිළිබඳව යම් කිසි ආකාරයක සඳහනක් කළොත්?
ඔව්, මාත් එක්ක දැන් දැනට ඉන්නවා. අතර මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ මගේ පෙන්ෂන් සල්ලි වලින්. ඉතින් ඒ හින්දා මට මේ ලොකු ටීම් එකක් නැහැ. මාත් එක්ක වැඩ කරනවා 3 දෙනෙක්. පළවෙනි එකනා මේ ආක්ෂේන් රාජසිංහම් කියලා. එයාගේ මේ ඩිග්‍රී එක තියෙන්නේ බැචලර්ස් එකක් ෆිසික්ස් වලින් තියෙනවා. ඊට පස්සේ මාස්ටර්ස් එකක් තියෙනවා කම්පියුටර් සේම් සිමුලේෂන් ඩිවලප්මන්ට් ඇමරිකාවෙන්. ඉතින් එතුමා දැන් කරන්නේ අර මේ ගුවන් මාර්ග දැන් නිර්මාණය කරලා දැන් අපි ඒවා සිවිල් ගුවන් සේවා අධිකාරියට ගිහිල්ලා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අනිත් දේ එයා පටන් ගන්න තියෙන්නේ මේ ආටමස් කියන ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එක, එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකට. එතකොට තවත් ඉංජිනේරියෙක් ඉන්නවා මෙවන් පත්බේරිය කියලා. එයා ඒරෝනොටිකල් එන්ජිනියර් කෙනෙක්, ඉංගලන්තෙන් ඩිග්‍රී එක අරන් තියෙන්නේ. දැන් එයා කරන්නේ මේ ආදර්ශ ගුවන් යානාවක් හදනවා. අපි දැන් කරලා තියෙනවා දෙකක් දැනට, පිච් කන්ට්‍රෝල් මොඩල් එකක් කියලා. ඒ කියන්නේ ඉගිලෙන්නේ නැහැ, නමුත් අපිට මේ අදහස පැහැදිලි කරලා පෙන්නන්න මෝටර් 4කින් මේක දුවන්න පුළුවන් කියලා. ඇත්තට මේ ගුවන් යානය ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම කියන්නේ කොඩ්කොප්ටර් එකක් වගේ, නමුත් ඒක නොන් ප්ලේන කොඩ්කොප්ටර්. ඒ කියන්නේ අර මෝටර් 4ම එක ප්ලේන් එක නෙමෙයි තියෙන්නේ, ප්ලේන් දෙකක V අකුරු දෙකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ තටුවකුත් තියෙනවා. ඉතින් මේ දැන් මෙවන් කරන්නේ හවරින් ඇන්ඩ් ෆ්ලයින් ඩෙමොන්ස්ට්‍රේටර් එකක් හදනවා. ඒක මාක් 3 කියලා තියෙන්නේ. ඉතින් මෙවන් ඒක ගැන ෆෝකස් කරනවා. ඊට පස්සේ කවින්දි දිසිල්වා කියලා මැනවෙක් ඉන්නවා. එතුමිය මේ තාරක විද්‍යාව අවුරුදු 3කට ඇමරිකාවේ පාඩම් කරලා දැන් අපිත් එක්ක ඇවිල්ලා එන්ජිනියර් ට්‍රේනි කෙනෙක් හැටියට වැඩ කරනවා. එතකොට මේකේ පළවෙනි අසයින්මන්ට් එක මම දීලා තියෙන්නේ අර ගුවන් තොටුපළවල් ICAO regulations අනුව ඩිසයින් කරන්න කියලා.
තිලක්, විශේෂයෙන්ම දැන් මේ ඔබ වසර 30ක් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කළා, මේ Boeing වැනි ඉතාමත් ප්‍රකට ගුවන් සමාගමක සේවය කළා. ඇයි මේ ව්‍යාපෘතිය ලංකාවට ඇවිල්ලා පටන් ගන්න හිතුවේ?
මේ හොඳ ප්‍රශ්නයක්. අතර මේ අතර මම 2001 ආපහු ආවේ, මගේ අම්මා නැති වුණා 97. ඉතින් තාත්තා ටිකක් වයසයි. ඉතින් මම ඇත්තටම ප්‍රථම හේතුව තාත්තා ටිකක් බලාගෙන මෙහෙම පොඩ්ඩක් ප්‍රොජෙක්ට්ස් ටිකක් කරන්න. ඊට පස්සේ තමයි අර 2010 මේ අදහස ආවේ. ඉතින් ඇත්තටම බැලුවත් එහෙම සංජය, මේ වගේ දෙයක් ඇමරිකාවේ කරන්න ගියොත් එහෙම මේ වගේ විශාල ගුවන් යානයක් අපි කරන්න යන එක කිලෝග්‍රෑම් 300ක විතර ගුවන් යානයක් මාව හිරේ දාලා මොකක් හරි මේ ටෙරරිසම් ඒවා ගැන. ඉතින් මේ අපේ තිබුණ ගැටලු ඉවරයිනේ දැන් 2009. දැන් මේක 2009 ඉස්සෙල්ලා කරන්න හුඟක් අමාරු වෙනවා. මොකද හුඟක් රෙස්ට්‍රික්ෂන්ස් වගේ තිබුණා. අහසේ එක එක ගුවන් යාන ගුවන්ගත කරන එක ගැන තිබුණා මේ රෙස්ට්‍රික්ෂන්ස්. නමුත් දැන් ඒවා ඔක්කොම ගිහිල්ලා ඉතින් මේක අර පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරන්න සංජය ලංකාව තමයි හොඳම තැන. ඉතින් අර ස්කේල් එකක් තියෙනවා, කෝඔපරේටිව් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකකුත් තියෙනවා මේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්. ඉතින් ඒක තමයි මම මෙතන පටන් ගත්තේ.
තිලක් අපිට කියන්න දැන් මේ ව්‍යාපෘති ඇති වාසි පිළිබඳව යම් කිසි ආකාරයක සඳහනක් කළොත්.
ඔව් සංජය, දැන් අපේ අදහස තියෙන්නේ මේක මේ විශාල ප්‍රමාණයක් ලෝකෙ පුරාම විකුණන්න. අපි හිතනවා මේවා මේ ගුවන් යානා මිලියන 2ක් නැත්නම් 4ක් 4 ප්‍රමාණයක් විකුණන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ කියන්නේ ඩොලර් 20,000ක් නම් අපි කියන්නේ ඩොලර් බිලියන 40ක් නැත්නම් 80ක ප්‍රමාණයක්. ඇත්තටම බැලුවොත් එහෙම ලංකාවට මේ අපනයනින් ලොකු වාසියක් වෙනවා. ඊට පස්සේ අනිත් එක ඔය තාක්ෂණික බාණ්ඩ එක්ස්පෝර්ට්ස් අපනයන කරන එක දැන් අපේ තියෙන පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒකත් වැඩි කරන්න පුළුවන්. ඒකෝ ලංකාවේ මේ රෙපුටේෂන් එකත් වැඩි කරන්න පුළුවන් මේ ලෝකෙ පුරාම දැන් ලංකාවෙත් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා.
ඔබ මේ ව්‍යාපෘතියේ නියමුවා විදියට මේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙන කෙනා විදියට මේ කාරණය දැන් මේ රොබොටික් එයා කාගෝ නෙට්වර්ක් කියන මේ ඩ්‍රෝන ව්‍යාපෘතිය ප්‍රායෝගිකව අපිට දකින්න ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඔබ හිතන විදියට තව කොපමණ කාලයක් ඇයිද?
ඔව් දැන් අපිට මේ අරමුදල හම්බුන ගම අදහස තියෙන්නේ මේ අවුරුද්ද මේක කරන්න. ඉතින් ඒ සමාගම ගොඩනැගුවට පස්සේ අවුරුදු 3-4ක් විතර යනවා 35 කරලා ප්‍රොඩක්ෂන් එයාලයින් එකක් පටන් ගන්න. නීති රීති රෙගුලාසි ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඔය බලන්නේ මේක එක්ස්පෙක්ටඩ් ලෙවල් ඔෆ් සේෆ්ටි, මේක සේෆ් ටු ඔපරේට්ද කියලා. ඒ කියන්නේ මේකෙන් මිනිස්සු මරන්නේ නැතුව මේ වැඩේ හරියට කරන්න පුළුවන් කියලා. ඉතින් මේකට අවුරුදු 3-4ක් විතර යනවා. එක්ස්පෝ ලංකා ආයතනයෙන්, ඒ කියන්නේ අර ලොකු ලොජිස්ටික්ස් කම්පනියක්, ෆ්‍රේට් කම්පනියක් ලංකාවේ, එතුමාලා ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා පළවෙනි ලෝකේ පළවෙනිම රොබොටික් ගුවන් සමාගම වෙන්න. එතකොට ග්‍රාස් හොපර්ස් ප්‍රති අනිත් කට්ටියත් මේක ගැන ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා බාණ්ඩ ප්‍රමාණයට යොදන්න. මොකද දැන් ඒගොල්ලන් ඩිලිවර් කරන්නේ ඕවර්නයිට්. ඕවර්නයිට් වෙනුවට දැන් නුවරඑළියට අපිට යන්න පුළුවන් පැයකමාරකට අඩු කාලෙකින්. ඉතින් අපි බලන්නේ මේ කොටස් පහෙම මේකේ තියෙන එයාකාගෝ නැට්වර්ක් කොටස් පහම පුළුවන් තරම්ම අඩු මිලකට මේක කරන්න. ඉතින් ලෝ කොස්ට් රොබොටික් එයාකාගෝ නැට්වර්ක් එකක් වගේ තමයි මේ ගෝල් එක.
හොඳයි තිලක්, බොහොම ස්තුතියි අපත් සමග මේ කතා බහට එක්ුණාට. අපි ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න. SBS ගුවන්විදුලියේ සමගින් මේ කතා බහට එක්ුණාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.